SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එමනම් අද දවසේදී ලෝකේ පුරා තත්විති විමසා බැලීම අපි ආරම්භ කරන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාව පුවත් මවන දේශයක් බවට පත් වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවි ප්‍රාප්තියත් සමගින්ම. ඊට කලින් ඉඳන්ම මැතිවරණ අපේක්ෂකයෙකුව සිටින කාලයේ සිටන්ම මුළු ලෝකයේම අවධානය තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත. තාමත් ඒ උණුසුම ගිහිල්ලා නැහැ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතා මේ සතියේ වෙනකොට විශේෂිත මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. ඔහුගේ වැඩිමහල් පුතා ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය විසින් ඔහු හඳුන්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් කියලා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතා ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් විසින් රුසියානු නීති නියෝජිතවරියෙකු සමග සිදු කළපු විද්‍යුත් තැපැල් ලිපි හෝමාරුවක් හෙළිවීම නිසා ඔන්න නැවත වතාවක් ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාවේ බලපෑමක් තිබුණාදෝ කියන කතාව කරලියට ආවා. මේ කතාවෙන් තමයි අද දවසේ අපේ කතාබහ ආරම්භ කරන්නේ. මේක තමයි උණුසුම්ම මාතෘකාව බවට මේ වෙනකොට පත් වෙමින් තියෙන කාරණාව බවට පත් වෙලා තියෙන නිසා. සුපුරුදු විදිහට කතාව ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
මොකද්ද මේ කලබගෑනියට මූලිකවම හේතුව වෙලා තියෙන්නේ?
මේ අවස්ථාවේ දිල්රුක්ෂි, ඇමරිකාවේ දැන් අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවත් සමග කොයි වගේ සම්බන්ධකමක්ද මේ මැතිවරණ සමයේ පැවැත්වුවේ කියලා. පරීක්ෂණයක් පැවැත්වෙනවා ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන්, එහෙම නැත්නම් FBI ආයතනය විසින්. මේ පරීක්ෂණය යන අතරතුරේ දිල්රුක්ෂි, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කළා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතා ඩොන් ට්‍රම්ප් ජූනියර් ඇමරිකාවේ මේ ඡන්ද ව්‍යාපාරයේ අතරතුරදී රුසියාවේ නීතිඥයක් සමග රහසිගතව සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කළයි කියලා. ඉතින් මේ පුවත පළවීමත් සමගම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඩොන් ට්‍රම්ප්ගෙන් අහලා තිබුණා ඔහුගේ අදහස් දෙන්න කියලා, ඔහුගේ මේකට ප්‍රතිචාරය දක්වන්නට කියලා. ඔහු ඒ ප්‍රතිචාරය දක්වන එකට කල් ඉල්ලලා ඒ කාලය තුලදී ඔහු තමන් සතුව තිබිච්ච ඒ ඊමේල් හුවමාරුව ප්‍රසිද්ධියට පත් කළා. ඉතින් මේ ඊමේල් හුවමාරුවෙන් පෙනී යන කාරණාව තමයි ඔහු රුසියාවේ රජයට සම්බන්ධකමක් තියෙනවයි කියලා සැක කරන ඒ නීතිඥවරියක් සමග තමන්ගේ පියාගේ ගොඩනැගිල්ලකම මේ විදිහට රහසිගතව සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් ඔහු කියනවා ඒකෙදී රාජ්‍ය විරෝධී කිසි දෙයක් සාකච්ඡා වුණේ නැtei කියලා. නමුත් මේ හමුව සම්බන්ධයෙන් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂණය අලුත්ම මගකට යොමු වෙලා මේක තමයි අද ඇත්තටම ඇමරිකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම කතාබහට ලක් කරලා තියෙන්නේ. මොකද මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති වෙලා තියෙන ප්‍රබල ලිඛිත සාක්ෂියක් හැටියට තමයි ඔහුගේ එදිරිවාදීන් හඳුන්වලා දීලා තියෙන්නේ.
දැන් එතකොට මේ සාකච්ඡාවට බඳුන්වලා තියෙන තැනැත්තිය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදිනිය හිලරි ක්ලින්ටන්. ඇයි මේ සම්බන්ධයෙන් කුමක් හෝ ප්‍රකාශ කරලා තියෙනවද?
ඔව්, මෙතන ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට රුකුලක් ලබා ගැනීමට හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ඇයට විරුද්ධව කරුණු ලබා ගැනීමට මේ රැස්වීම උපයෝගී කළයි කියන තමයි චෝදනාව. ඉතින් හිලරි ක්ලින්ටන්ගේ පැත්තේ, එහෙම නැත්නම් ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ චෝදනාව වෙලා තියෙන්නේ ඇත්තටම මේක මේ මැතිවරණයේදී තමන්ගේ ප්‍රතිවාදියාගේ කුණු සොයා ගැනීම පමණක්ම නෙමෙයි, මේක ඇත්තටම රාජ්‍ය විරෝධී ක්‍රියාවක්. එහෙම නැත්නම් ඇමරිකාවේ නීතිය අනුව විදේශිකයන් සමග එකතු වෙලා තමන්ගේ රටේ පුරවැසියෙකුට එරෙහිව කරන කටයුත්තක්, රාජ්‍ය ද්‍රෝහී කටයුත්තක් හැටියට තමයි මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂය මේක හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කිරීමට අවශ්‍යයි පමණක් නෙමෙයි, ඔහුව රාජ්‍ය ද්‍රෝහී කටයුත්තක් කළා කියන චෝදනාව මත ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කරන්නට ඕනේ කියලා තමයි හිලරි ක්ලින්ටන්ගේ පාර්ශවෙන් මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙන්නේ.
හොඳයි, දැන් එතකොට මේ කතාවෙන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව තවත් විශේෂිත අවධානයට ලක්වන කරුණක් අද දවසේදී සිදුවන්නට නියමිතයි. ඒ තමයි ප්‍රංශයේ ජාතික දිනය විදිහට සැලකෙන බැස්ටිල් දිනය අද දවසේදී සැමරෙනවා. මේ බැස්ටිල් දිනය කියලා කියන්නේ 1789 ජූලි මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ අද වගේ දවසක ප්‍රංශ විප්ලවයේදී මේ බැස්ටිලයට පහර දීම කියන කාරණාවත් මූලික කරගන්නවා. එයට සමගාමීව ප්‍රංශයේ අද දවසේදී මෙය විප්ලවයෙන් අනතුරුව රටට නිදහස ලැබුණු දිනයක් විදිහට සලකනවා. ඉතින් මෙහි ප්‍රධාන අමුත්තා බවට පත් වෙලා තියෙනෙත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. එතකොට මේ හමුව තුලින් මොකක්ද ලෝකයට ගම්මෙ වෙන්නේ? අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු.
ඇතරම දිල්ලක්ෂි මෙතනදී අලුතෙන් පත්වෙච්ච ප්‍රංසේ ජනාධිපති මැක්‍රොන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ආරාධනාව කළේ ඒ දෙපළ G20 සමුළුවේදී පහුගිය සති හම්බෙච්ච අවස්ථාවේදී තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කළේ ප්‍රංසේ ජාතික දිනේ එහෙම නැත්නම් මේ නිදහස් දිනේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වෙන්න කියලා. ඊට අමතරව තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි හරියටම දැනට අවුරුදු 100කට කලින් තමයි ඇමරිකාව පළවෙනි ලෝක යුද්ධයට එකතු වුණේ. ඉතින් ඒ පළවෙනි ලෝක යුද්ධයට එකතු වෙලා අවුරුදු 100ක් සැමරීම සහ ප්‍රංශයේ ජාතික දිනය කියන මේ කරුණු දෙකම ඒකාබද්ධ කරලා පැවැත්වෙන ෆ්‍රාන්ස් ජාතික දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශාල තැනක් ප්‍රධාන අමුත්තා හැටියට ලබා දීම එක්තරා විදිහට ඔහුව පිනවන්නට කරපු කාරණාවක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් ඔහුට තමන්ගේ රට තුළ මූණ පානට සිද්ධ වෙලා තියෙන ඒ අර්බුද පසෙක තබලා ඔහුගේ මේ අර්බුද වලින් කිටි විරාමයක් ලබාගෙන මේ විදිහට උත්සවයකට සහභාගී වීමේ අවස්ථාවක් හැටියට තමයි ඔහු මේක පාවිච්චි කරන්නේ. නමුත් මෙතනදී අපිට දැනගන්න තියෙන විදිහට ප්‍රංශ ජනාධිපතිවරයා ඔහු මේ හමුව උපයෝගී කරගන්නට උත්සාහ කරනවා. මේ වෙනකොට පරිසරය සම්බන්ධයෙන් තියෙන එක්සත් ජාතීන්ගේ ඒ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වෙන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස වෙනස් කර ගැනීමේ බලාපොරොත්තුව, ඒ වගේම යුරෝපයේ සමග ඇමරිකාව ඇති කරගෙන තියෙන ද්විපාර්ෂික වෙළඳාම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අතරම යුරෝපයත් එක්ක කරන ගනුදෙනු අවම කිරීමේ තත්වයකට පත් වෙලා තියෙනවා. මොකද වෙළඳ වාසී වැඩිපුරම තියෙන යුරෝපයට. ඉතින් එවැනි වටපිටාවක් තුළ මැක්‍රොන් මේ සමුව පාවිච්චි කරනවා යුරෝපයට මීට වඩා වාසිසහගත තත්වයක් වෙළඳාම සම්බන්ධයෙන් ඇති කර ගැනීමට. ඇත්තටම මේ දෙපළ එකිනෙකාට දේශපාලනමය වශයෙන් සහ සමාජික වශයෙන් එකිනෙකාට වෙනස් චරිත දෙකක්. ඉතින් මේ දෙපළගේ හමුවීම මේ වෙනකොට ලොකු ජාත්‍යන්තර අවධානයකට ලක්වෙච්ච කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
ඔව්, ලෝකයාගේ අවධානය මේ සම්බන්ධයෙන් තවත් පැත්තක් වෙතත් යොමු වෙලා තියෙනවා. ඒකත් ටිකක් ආකර්ෂණීයයි කියලා මට හිතෙනවා. දැන් මේ දෙපළ ඇමරිකානු ජනාධිපති සහ ප්‍රංශ ජනාධිපති දෙපළ තමන්ගේ බිරින්දෑවරුන් සමග, ඒ කියන්නේ ෆස්ට් ලේඩි සමග භෝජන සංග්‍රහයකට එකතු වෙනවා අයිෆල් කුළුණෙදි. එතකොට මේ යුවළ දෙක පිළිබඳව තවත් විශේෂිත කතාබහක් අපිට ඇහෙනවා අන්තර්ජාතික මාධ්‍යවලින්. විශේෂයෙන්ම මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා අතර තියෙන වායස පරතරයත්, ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් අතර තියෙන වායස පරතරයත් පිළිබඳව මේ විශාල අවධානයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් මං කැමති අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන රසවත් තොරතුරු ටිකක් කතාබහ කරන්න.
ඔව්, දිල්රුක්ෂ, අතට මම අර කිව්වා වගේම මේ දෙපළගේ, මේ නායකයන් දෙපළගේ පෞරුෂත්වයේ එකිනෙකාට හාත්පසින්ම වෙනස්. ඉතින් ඒක ඇත්තටම ඔවුන්ගේ විවාහ ජීවිතයත් පෙන්නුම් කරන බව තමයි මෙතන ඕනම කෙනෙකුට බැලූ බැලමටම පෙනියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා අවුරුදු 25ක් විතර වයසින් අඩුයි. අනිත් පැත්තට මැක්‍රොන් ජනාධිපතිවරයාගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 25ක් වයසින් වැඩිමල්. ඒ එකම අපි බැලුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දරුවන්ගේ වයස ඔහුගේ බිරියගේ වයසට සමානයි. අනිත් පැත්තට ගත්තොත් මැක්‍රොන්ගේ බිරියගේ පළවෙනි විවාහයේ දරුවන්ගේ වයස මැක්‍රොන්ගේ වයසටත් වඩා වැඩි. ඉතින් ඒ විදිහට බලපුවහම මේ දෙපළගේ ඇත්තටම හාත්පසින්ම වෙනස් සමාජීය වශයෙන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය බලපුවහම, මේ හැම කෝණයකින්ම බලපුවහම මේ දෙපළ ඇත්තටම අහසට පොළොව වගේ නායකයෝ දෙන්නේ. ඉතින් මේ දෙපළ තමයි ඔබ කිව්වා වගේම අයිෆල් කුළුණේ මේ තියෙන සුවිශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්නේ. ඉතින් මේ දෙපළගේ මේ අදහස් හුවමාරුව කොහොම වෙයිද, මේකේ ප්‍රතිඵලය මොකද්ද වෙයි කියන එක පිළිබඳව දැඩි උනන්දුවක් තියෙනවා.
හොඳයි, අපි එහෙමනම් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධිපත්‍යයේ තියෙන ප්‍රදේශයෙන් මදක් පල්ලෙහාට බහිමු. උතුරු ඇමරිකාවෙන් දකුණු ඇමරිකාවට එමු. දකුණු ඇමරිකාවෙත් ප්‍රධාන රාජ්‍යයක් වෙන බ්‍රසීලයේ කෙරෙහි විශේෂිත අවධානයක් තියෙනවා මේ දිනවල. බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා, ඒ කියන්නේ ලූලා ඩි සිල්වා, වසර 2003 සිට 2010 දක්වා රට පාලනය කරපු පුද්ගලයාට හිර දඬුවමක් නියම වෙනවා අයථා මුදල් ආයෝජනයක් හේතුවෙන්. මේකත් ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වෙන කාරණාවක්. ඒ වගේම දේශපාලනික ශාස්ත්‍රය දිහා බැලුවහමත් මෙවැනි වූ රටක ප්‍රධාන නායකයෙකුට මෙවැනි වූ දේවල් නීතිමය තීන්දුව විදිහට එළියට එමත් ටිකක් විශේෂිත වූ කරුණක්. ඒ සම්බන්ධයෙන් අපි කැමති අලුත්ම තොරතුරු දැනගන්නම.
ඔව් දිලක්ෂි, අතරම වසර ගාණක් පැවැත්වෙච්ච පරීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි ලූලු දිසිල්වා හිටපු ජනාධිපතිවරයාට මේ විදිහට අවුරුදු 9 මාරකට වඩා වැඩි, ඒ කියන්නේ අවුරුදු 10කට ආසන්න හිර දඬුවමක් නියම වෙන්නේ. ඔහුට තීරච්ච චෝදනාව තමයි රටේ තියෙන පෙට්‍රෝබාස් කියන ඒ සමාගමත් එක්ක ගනුදෙනු කිරීමේදී මේ සමාගමට වැඩි වාසිදායක වෙන විදිහට කටයුතු කිරීමට ඔහු අල්ලස් ලබා ගත්තයි කියලා. මේ ලබා ගත්තාය කියන අල්ලසේ වටිනාකම ඩොලර් මිලියන 1.1ක් විතර වගේ හැටියට තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. මේ අල්ලස ලැබුණ අය කියන්නේ තමන්ගේ සුකෝක භෝගී මහල් නිවාසයක අලුත් වැඩියාවට මේ සමාගමෙන් මුදල් ලබා දුන්නයි කියලා. ඉතින් මේ පරීක්ෂණය ඇතරම සෑහෙන කාලයක් ගිහිල්ලා ස්වාධීන උසාවියක් තුලින් මේ විදිහට ඔහුට නඩු පවරලා ඔහු වරදකරු කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපි ගත්තොත් දකුණු ඇමරිකානු එහෙම නැත්නම් ලතින් ඇමරිකානු ප්‍රදේශයේ අලුත් ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන්. රාජ්‍ය නායකයන් මේ විදිහට නීතිය ඉදිරියට පැනවීම විශේෂයෙන්ම දූෂණ කටයුතු සම්බන්ධයෙන් මේ මීට අමතරව දිනලක්ෂි මේ මේ නඩු තීන්දුව ප්‍රකාශ වෙනවත් එක්කම ලූලා දිසුල්ලා කියලා තියෙනවා ඔහුට ඇත්තටම එකපාර්ට හිරේ යන්න අවශ්‍ය නැහැ. මොකද ඔහුට අවස්ථාව තියෙනවා මේ සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඒ සඳහා යොමු වෙනවායි කියලා තියෙනවා. ඉතින් ඒ අභියාචනයේ අවසාන වෙනතුරු ඔහුට මේ හිර දඬුවම ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ කාල සීමාව තුළ ඔහු උත්සාහ කරනවායි කියලා එන අවුරුද්දේ තියෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් වෙන්නට. ඉතින් ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා නැවතත් බලයට පැමිණීමට ඒ සඳහා ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඒ අතරතුරේ රට තුල මේ දූෂණ විරෝධී කටයුත්ත ඉදිරියට යන බවක් පෙනෙන්නට තියෙනවා. මොකද දැනට ඉන්න ජනාධිපතිවරයා මයිකල් ටර්මට විරුද්ධවත් මේ විදිහටම අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම රට තුල අලුත්ම ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන්. දූෂණ හා වංචා සම්බන්ධයෙන් රටේ ප්‍රබල නායකයන් මේ විදිහට නීතිය හමුවට පැනවීම අනෙකුත් ලතින් ඇමරිකානු රටවලටත් ආදර්ශයක් වෙන විදිහට මේ කාරණාව සිද්ධ වෙලා තියෙනවා.
ඔබට මතක ඇති අපි ඉරාකයේ මොසුල් නගරය IS ග්‍රහණයෙන් මුදවා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සති ගණනාවක් තිස්සේ කතා බහ කළා. ඒ අදියරවල ඉරාක හමුදා දක්වපු දක්ෂතා පිළිබඳව අවධානයට ලක් කරමින් දැන් මේ ගෙවිලා ගිය සතියේදී ඉරාකයේ අගමැති හයිඩර් අල් අබාඩි විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලැබ මොසුල් නගරයේ සම්පූර්ණයෙන්ම ඉරාක හමුදා යටතට පත් වෙලා තියෙන්නේ කියලා. දැන් මේකට කුර්දිවරුන්ගේත් ඒ වගේම ෂියා සරන්කාමීන්ගේත් සහාය ලැබුණා. ඒ වගේම ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානයෙන් ගොඩබිම් සහ ගුවන් මෙහෙයුම් සඳහාත් සහාය ලැබුණා. දැන් එතකොට මේක රජයේ හමුදාවක් විසින් අත්පත් කරගත්ත විශාල ජයග්‍රහණයක්. දැන් අපිට අලුතින්ම වාර්තා වෙනවා IS ග්‍රහණයෙන් සිරියාවේ තියෙන තවත් විශාල බල ප්‍රදේශයක් වන රකා කියන ප්‍රදේශයත් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන්න සූදානම් කියලා. මේ කාරණා දිහා බලද්දී අමල් අපිට මොන වගේ උපකල්පනයකට දෙන්න පුළුවන් IS සංවිධානයේ පැවැත්ම පිළිබඳව?
දිලුක්ෂි, ඔබ කිව්වා වගේම මොසුල් නගරය තමයි ඔවුන්ට තිබිච්ච ප්‍රබලම භූමිය. එහෙම නැත්නම් වැඩිම ප්‍රමාණයක ජනගහනය පාලනය කරේ මොසුල් නුවර ඉරාකයේ තියෙන ඒ ප්‍රධාන නගරයක් හැටියට හැඳින්වෙන ප්‍රදේශය. නමුත් ඒකේ බලය ඔවුන්ගේ ඒ ග්‍රහණයෙන් මිදීමත් එක්කලා දැනට IS සංවිධානයට ඉතුරු වෙලා තියෙන භූමිය තමයි රකා නගරය. ඉතින් මේ සිරියාවේ රකා නගරය ඇත්තටම IS සංවිධානයේ අවසාන බලකොටුව හැටියට දැන් හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතන අලුත්ම කාරණාව තමයි ඇමරිකාවේ හමුදා බටපිරිස් ඉදිරි සටන්වල යෙදුනේ නැති වුණාට උපදේශකයන් හැටියට සහ මේ IS සංවිධානයට විරුද්ධව කටයුතු කරන අනෙකුත් කැරලිකාරී කණ්ඩායම් වලට ඒ අවශ්‍ය ගුවන් සහාය සහ අනෙකුත් උපදෙස් දෙමින් මේ වෙනකොට සිය ගණනක් රකා නුවර වටලලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ විදිහට මේ ආකාරයට යුදමය පීඩනය තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් එතකොට IS සංවිධානයට ඒ තිබිච්ච අවසාන භූමි ප්‍රමාණය අහිමි වීමේ අවධානකට තමයි ඔවුන් ලක්වලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මැද පෙරදිග සාමයේ පැත්තෙන් බැලුවත් අපි ලෝක සාමයේදී පැත්තෙන් බැලුවත් සුබවාදී ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන්. මොකද මේක තමයි ප්‍රථම අවස්ථාව මේ රකා නුවරට ඇමරිකානු හමුදා බට පිරිස් ඇතුල් වීමේ මූලික පියවර ආරම්භ කරලා තියෙන්නේ.
අපිට මේ ගෙවිලා ගිය සතියේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඇමරිකාවේ යුද ගුවන් යානයක් හදිසියේ මිසිසිපි ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා. මේ ගුවන් යාන අනතුරු සම්බන්ධව වාර්තා වන තොරතුරුත් අපි ටිකක් කතා බහ කරමු.
ලිලුෂි, මේකේ ඇත්තටම මේ C-130 කියන ප්‍රවාහනය සඳහා පාවිච්චි කරන ගුවන් යානේ ඒකේ නියමුවන් සහ ඒ කාර්ය මණ්ඩලය ඇතුළු ගමන් කරපු සංඛ්‍යාව 16ක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ සියලු දෙනාම අවාසනාවකට ජීවිතක්ෂයට පත් වුණා කියලා තියෙනවා මේ ගුවන් යානේ කඩා වැටීම නිසා. ඔවුන් ඇත්තටම නෝත් කැරොලයිනා වල ඉඳලා තවත් මෙහෙයුම් මධ්‍යස්ථානයකට යුදමය කටයුතු වල පුහුණුව ලැබීම සඳහා විශේෂයෙන්ම මැද පෙරදිග ඔවුන් බටපිරි සැටියට යොදවන්නට කලින් ලබා දෙන පුහුණුව ලබාදීම සඳහා තමයි මේ කණ්ඩායම රැගෙන ගිහින් තියෙන්නේ. මේ විදිහට විශාල පිරිසක් එක ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙච්ච මේ මෑත කාලයේ වෙච්ච ලොකුම අනතුර හැටියට දිලුක් හඳුනන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේක ඇත්තටම මේ ඇමරිකාවේ මැද පෙරදිග යුද්ධය යන අතරතුරේ ඒකට පුහුණු වෙන කණ්ඩායමක් මේ විදිහට අනතුරකට ලක්වීම ඉතාමත්ම විරල අවස්ථාවක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්.
අපි අවසාන වශයෙන් ඉන්දියාව වෙත යමුමු. ඉන්දියාවේ හින්දු භක්තිකයන් ඔබ දන්නවා ගවයා කියන සත්වයාට කොයිතරම් ආගමික වශයෙන් ගෞරව කරනවද කියලා. නමුත් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ එක්තරා තීන්දුවක් අභියෝගයට ලක් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයක් නිකුත් කරනවා. නරේන්ද්‍ර මෝඩි විසින් ප්‍රකාශයට පත් කරපු මේ හරකුන් මසට විකිණීමේ තහනම අත්හිටවනවායි කියලා. මේක විශාල ආන්දෝලනයක් ඇති කරපු තත්වයක් බවට පත් වෙලා තියෙනවා ඉන්දියාව තුළ. ඇත්තටම මේ නරේන්ද්‍ර මෝඩිගේ තීන්දුව අභියෝගයට ලක් කිරීම කියන කාරණයත්, ඒ වගේම ආගමික වශයෙන් ඉන්දියාව තුළ මේ සම්බන්ධව තියෙන තත්වය පිළිබඳවත් මේ ඔක්කොම එකට ගත්තාම ඇත්තටම මොකද්ද ඇත්ත තත්වය ඉන්දියාවේ තියෙන?
දිරක්ෂි, ඉන්දියාවේ ගවයා ඇත්තටම පූජනීයත්වයෙන් සලකන සත්වයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. මොකද මේ හින්දු ආගමත් එක්ක ඉතාමත්ම කිට්ටු සම්බන්ධකමක් තියෙන සත්වයක් තමයි ගවයා. ඇත්තට ශ්‍රී ලංකාවේ අපි අලියාට ලබා දෙන තැනට හා සමාන තැනක් තමයි ඉන්දියාවේ ගවයාට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ගව ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ලොකු ප්‍රබල බෙදීමක් තියෙනවා. හින්දු භක්තිකයන් ඇත්තටම මේ ගව ඝාතනයට සම්පූර්ණයෙන් විරුද්ධයි. අවුරුදු ගාණක් තිස්සේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් තිබුණා ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ කියලා. නමුත් ඒක කරන්නට, ඒකට යොමු වෙනට කිසිම රජයක් යොමුුනේ නැහැ. මොකද මේ ගව ඝාතනය තුළින් ඇත්තටම ඉන්දියාවට අති විශාල ධනස්කන්ධයක් අපදායන රටට ගලාගෙන එනවා. ඒ නිසා මේ කටයුත්ත ඇත්තටම දේශපාලනමය වශයෙන් ඔවුන් ප්‍රකාශ කළාට ප්‍රායෝගිකව ගව ඝාතනය තහනම් කරන්නට කිසිම රජයක් පෙළඹුණේ නැහැ. නමුත් මැයි මාසේ මෝඩි අග්‍රාමාත්‍යවරයා නියෝගයක් නිකුත් කළා. කිසිම අවස්ථාවකදී ගවයන් මස් සඳහා මැරීම තහනම්, ඒ වගේම සමහර ආගම්වල සත්වයන් බිලිදීම සිද්ධ කරනවා. ඉතින් එවැනි කටයුතු සඳහාත් ගව ඝාතනය තහනම් කළ මේ නියෝගය පළ කළා. නමුත් මේකට විරුද්ධව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුරවැසියන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරපු ඉල්ලීමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ රජය විසින් පනවපු තහනම අත්හිටෙව්වා. ඉතින් මේ අත්හිටීමත් එක්කලා නැවතත් ගව ඝාතනයට ඉඩ ලැබිලා තියෙනවා. හුඟක් අය නොදන්න කාරණාවක් තමයි දිලුක්ෂි, අද ලෝකයේ හරක් මස් පිටරට යැවීමේදී ප්‍රමුඛ තැන ඉන්නේ ඉන්දියාව. ඇතරම බ්‍රසීලයයි ඉන්දියාවයි තමයි මේ රටවල් දෙක තමයි පළවෙන තැනම ඉන්නේ. ඊට පස්සේ තමයි ඔස්ට්‍රේලියාව වගේ රටවල් හරක් මස් පිටරට යැවීම සම්බන්ධයෙන් ඉන්නේ. ඒ එක්කම ලෝකයේ වැඩිම හම් නිෂ්පාදනය සහ හම් අපනයනය කිරීම පැත්තෙනුත් ඉන්දියාව පළවෙනි තැන ඉන්නවා. ඉතින් රටට මේ ගව මස් සහ ගවයන්ගේ හම් ලෝකේ වැඩිපුරම අපනයනය කරන ඉන්දියාව. ඉතින් මේ සියලුම දේවල් වලින් ඉන්දියාවට වසරකට ලැබෙන ආදායම හරක් මස් වලින් පමණක්ම ඩොලර් බිලියන 4කට වඩා අධික මුදලක් රටට ලැබෙනවා. ඒ එක්කම බිලියන 25ක් 30ක් විතර පිරිසක් ඍජුවම ගවයන් ඝාතනය සහ මේ මස් කිරීමෙන් රැකියාව ලබාගෙන තියෙනවා. ඉතින් ආර්ථික පැත්තෙන් බලපුවහම රටට මේක ලොකු පහරක් වෙච්ච නිසා තමයි මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය මේ මෝඩි අග්‍රාමාත්‍යවරයා පනවපු ඒ ගව ඝාතන තහනම් කිරීමේ නියෝගය අත්හිටවලා නැවතත් ඒ යථා තත්ත්වයට පත් කරලා තියෙන්නේ.
හොඳයි, එහෙමනම් මේ ගෙවිලගේ සතියේ ලෝකේ පුරාම උණුසුම්ම කරුණු විදිහට අපිට වාර්තා වෙන ප්‍රධානම කරුණු කීපය කෙරෙහි තමයි අපි අවධානයට ලක් කරේ. ඒවා පිළිබඳව විමර්ශනයට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරමින් අදට කතාවට නිමාවක් තබනවා. අමල්, බොහොම ස්තුතියි. අපි ලබන සිකුරාදා හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දෘක්ෂි.